සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා සුපින්වත්නි මේ පිනතුන් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ බතර මුල්ල බටපොත පදිංචි ශ්‍රියානි අමරතුංග මහත්මිය ඇතුළු දූදරුවන් ප්‍රදාන පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ පින්වත්නි මේ පිනතුන් සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් උපකාර වේවායි මම ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. මේ ජීවිතය මේ ගලාගෙන යන විදිය දිහා බැලුවාම අපට තේරෙනවා අපේක්ෂාවන් සමෘද්ධිමත් වෙන්නේ නැති බව. බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැති බව. බලාපොරොත්තු අපේක්ෂාවන් සමෘද්ධිමත් නොවන තැන හැම වෙලාවකම අපට සිද්ධ වෙලා තියෙන්නේ සෝසුසුම් වෙලන්ටයි. කඳුළුත් එක්ක ජීවත් වෙන්නයි. ඒ නිසා තමයි මේ ගොඩාක් අම්මලාගේ ජීවිතවල පවා ගොඩාක් කඳුළු තියෙන්නේ. දැන් භික්ෂුවක් ගන්න බලන්න ඒ භික්ෂුවගේ ජීවිතේ කඳුළු නැහැ. අඬන්නේ නැහැ. මොනවා වුණත් වැළපින්නේ. ඒක මිහිරි නැද්ද එහෙම ජීවිතය? ඒක කොච්චර සුන්දරයිද? ගිහියෙකුට වුණත් මේ ධර්මයට එකතුනොත් කඳුළු වෙන්නේ නැහැ. ධර්මයට එකතුනොත් ඉන්නේ කඳුළු. ඒකෙන් කියවෙන්නේ මේ හෘද සංවේදීකමක් නැහැ කියන එක නෙමෙයි. අර දුක කියන එක හරි අඩුවෙන් දැනින්. දුක දැනෙන මට්ටම මානසික තත්ත්වයක්නේ. දුක කියන එක මේ භෞතික ලෝකේ ප්‍රමාණාත්මකව පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයිනේ. දුකේ ප්‍රමාණය මනින්ද මිම්මක් නැහෙනි. දුක ගණනය කරන්න ගණිත ක්‍රම නැහෙනි. ඒක මානසේ තත්ත්වයක්. ඉතින් මේ මානසේ තත්ත්වය වෙනස් කරගන්න මනසේ තත්ත්වය මේ වෙනස් කරගන්න අපි මෙනෙහි කරන විදිය වෙනස් කරගත්තම හරි. හරිම ලේසි. අපි මෙනෙහි කරන විදියක් තියෙන්නේ. අපි මතක් කරන විදිය තියෙන්නේ. ඒ මෙනෙහි කරන තත්ත්වයද ඒ මෙනෙහි කරන මනසේ තත්ත්වයද මෙනෙහි කරන තත්ත්වය තුළ පවතින අස්ථාවරත්වයද දැක්කාම හරි. කොයි වගේ මට්ටමක් වුණත් ඒක බොහොම සතුටෙන් බාර ගන්න පුළුවන්. දැන් අපිට මොන වගේ තත්ත්වයක් හරි අපිට බාර ගන්න බෑනේ. දැන් බලන්න ලෝකෙන් ගැරහුම් වෙනකොට අපි මොන තරම් ලෝකේ හිත පෙලෙනවද? පීඩාවටපත් වෙනකොට මොන තරම් අපේ මනස පෙලෙනවද? නමුත් පින්වත්නි මේ දේශනාවේ මාතෘකාව තියෙනවා මේ තැවෙන ගැටෙන සිත සුවපත් කරගෙන ධර්ම මාර්ගයට එන්න උදව්වක් වෙන දේශනාවක් කරන්න කියලා. පින්වත්නි මේ මනසේ ස්වභාවය අපේ සිතේ ස්වභාවය අපේ ඇතුළාන්තයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ තරම් අපට විස්තර කරපු තවත් උත්තමෙක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙන් බලනකොට අපට තේරෙනවා පින්වත්නි මේ මොහොතේ අත්දැකීමට එකතු වීමෙන් මේ වෙලාවේ අත්දැකීමක් තියෙනවනේ. මේ වෙලාවේ අත්දැකීමට එකතු වීමෙන් තමයි අපිට පින්වත්නි අපේ ලෝකය කියන එක පැනවෙන්නේ. ලෝකය කියන එක පැනවෙන්නේ මේ මොහොතේ අත්දැකීමට එකතු වෙන්න පුළුවන් මට්ටමේදී විතරයි. දැන් අත්දැකීමට එකතු වෙන්න බැරි වෙලාවල් මොනවද? සිහි විසඤ්ඤ වුණොත්, ගැඹුරු නින්දට වැටුණොත්, මැරුණොත්, මේ මොහොතට අපිට එකතු වෙන්න බැරි වෙනවනේ. මේ මොහොතට ආයේ කවදාවත් එකතු වෙන්න බෑනේ. මේ මොහොතේ අත්දැකීම ආයේ කවදාවත් උරගාලා බලන්න බෑනේ. ඇයි? හැම මොහොතක්ම නිවිලා යනවා. ඒ මොහොතේට ආයේ කවදාවත් එකතු වෙන්න බෑ. ඒ වගේම කල්පනා කරන්න පුළුවන් මට්ටමක් විතරක් තියෙනවා. කල්පනා කරන්න පුළුවන් මට්ටමක් විතරක් තියෙනවා. මේ මොහොතේ ඔයාලටගේ මනසට අර ලෝකයට එකතු වෙන්න පුළුවන් මට්ටම තුල මනස තුල මැවෙන එකක් තියෙනවා. ඒ මනස තුල මැවෙන මට්ටම ඇතුලේ හිටි ගමන් සද්දා උපදිනවා, හෙට ගමන් දුක උපදිනවා, හිටි ගමන් කඳුළු උපදිනවා, හිටි ගමන් සතුට උපදිනවා. සතුට උපදිනවා. දැන් හිටි ගමන් කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් තමන් ආදරය කරන අය ගැන. එයාලව දකින්න පුළුවන්, එයාලා එක කතා බහ කරන්න පුළුවන්. ඒ මට්ටමේදී ඔයාලට යම් ආස්වාදයක් උපදිනවා. නමුත් ඔයාලට මේ වෙලාවේ නිකන් මේ වෙලාවේ මනසින් දුක හිතෙන විදියට කල්පනා කරන්න බැරිද? කඳුළු උපදින විදියට ඒ කල්පනා කරනකොට ඒක මනස තුල මැවෙනවා. ඒ මනස තුල මැවෙන මට්ටම ඇතුළේ ඔයාලට අඬන්නත් පුළුවන්. හැබැයි මේ මනසේ සිද්ධ වෙන එකම රිද්මයක් විතරයි තියෙන්නේ. අන්න ඒ රිද්මය අවබෝධ කරන එක තමයි බුද්ධ ශාසනයේ ඉලක්කය. දැන් අපි හිතමුකෝ මේ වෙලාවේ ওই පින්නතුන්ලාට දළදා මාලිගාව මතක් කරන්න පුළුවන් නේද? පුළුවන්. සිතින් මැවෙනවනේ මාලිගාව, දළදා කරඬුව මැවෙනවා. සද්ධාවක් උපදින්න පුළුවන් ඒ වෙලාවට. ඔයාලට හතුරුකමක් කරපු, බැනපු, දෝෂාරෝපණය කරපු කෙනෙක් ගැන කල්පනා කරන්නකෝ. හිත තුල දෝමනස්සයක් උපදිනවා. මනස තුල යම්කිසි මේ දෝමනස්ස සහගත කමක් සිත තුල ඇති වෙනවා. ඉස්සලා සද්ධාව ඇති වුණා, දැන් දෝමනස්සයක් ඇති වුණා. හැබැයි මේ දෙකේදිම සිද්ධ වුණේ මනසේ එකම රිද්මය. එකම දේ. මොකද්ද මනස තුල පරමාර්ථ වශයෙන් සිද්ධ වුණේ? මනසද ධර්මද මනෝ විඥානයේද තුන එකතු වීමෙන් විතරයි ඒක වෙන්නේ. දැන් ඔයාලට ඔයාලගේ දරුවා ගැන කල්පනා කරන්න කිව්වොත් මේ වෙලාවේ, මේ බණහන වෙලාවේ, දරුවා මනස තුල මැවෙන්නේ නැද්ද? මගේ දරුවා මේ වගේ කෙනෙක්, මගේ දරුවා මෙහෙම කතා කරන කෙනෙක්, මගේ දරුවා මේ විදිය උගත් කෙනෙක්, මගේ දරුවා මෙහෙම මේ වගේ ශරීර ස්වභාවයක් තියෙන කෙනෙක් කියලා මනස තුල මැවෙනව නේද? ඒ මැවෙන එක ඇතුලේ ධාරක ස්නේහයක් හිත තුල උපදින්න පුළුවන්. අර සද්ධාව ඇති වෙච්ච වෙලාවේ, දෝමනස්සය ඇති වෙච්ච වෙලාවේ, මේ වෙලාවේ දැන් එක තැනක ඒ මන ධම්ම මනෝ විඥාන තුන එකතු නම් එක වෙලාවක මනස තුල දළදා මාලිගාවේ මොහොතේ මනස තුල ආයේ මන ධම්ම මනෝ විඥාන එකතු වීමෙන් පිටක දෝමනස්සේට අදාළ හතුරෙක් මනස තුල, තව වෙලාවක දරුවා මනස තුල ඔක යථාර්ථයක් කියලා හිතුවට පස්සේ තමයි ඒ ලෝකෙට නැවත නැවත යථාර්ථයක් විදිහට එකතු වෙන්න හිතෙනවා. එකතු වෙන්න හිතෙනවා. හැබැයි හැමතැනම සිද්ධ වෙන්නේ මනසද, මනසට ගොඩනැගිච්ච අරමුණුද, ධර්මද, ඒ ඔහොස්සේ පහළ වෙච්ච මනෝ විඥානේ පහළ වීම. අර මං කිව්වේ මේ ඔය පින්නතුන්ලාට මේ වෙලාවේ අරමුණු ගන්න පුළුවන් මට්ටමට ඔබ තුල ක්‍රියාත්මක වීම. ඒක තමයි විඥානයක් තියෙනවා. මරුණොත් එහෙම විඥානේ නිරුද්ධ වෙන්නේ, නිරුද්ධ වෙනවා. එතකොට දැනීම මාත්‍ර මොකුත් නැහැ. මේක ගැඹුරු ස්වභාවයක්. හැබැයි වෙලා විටක ඔයාලා අඬනවා, විටක හිනා වෙනවා, විටක සෙනෙහස උපද්දව ගන්නවා, විටක රාගය උපද්දව ගන්නවා, විටක ඡන්දය උපද්දව ගන්නවා, විටක එකක කරන්න හිතෙනවා. හැබැයි මනසේ සිද්ධ වෙන්නේ එකම රිද්මයක්. ඒ මනසේ සිද්ධ වෙන එකම රිද්මයක් හැම වෙලාවකම සිද්ධ වෙනවා කියලා දැක්කට පස්සේ අර ගැටෙන්න, ඇලෙන්න, පැටලෙන්න පුළුවන් මට්ටමට යා ලෝකේ අල්ලගන්නේ නැහැ, ලෝකේ තුරුල් කරගන්නේ නැහැ. එයා දන්නවා එයාගේ මනසේ සිද්ධ වෙන්නේ එකම රිද්මයක්. රුවන්වැලි සෑයේ කල්පනා කරොත් ඒ වෙලාවේ රුවන්වැලි සෑයේ උනිත් මන ධම්ම මනෝ විඥාන කියන මානසික ප්‍රවාහය විතරයි. දරුවා ගැන කල්පනා කරාම වෙලාවක දරුවා උනිත් ඔය ටිකමයි, හතුරා උනිත් ඔය ටිකමයි. එතකොට මෙන්න මේ මනසේ ක්‍රියාවලිය ගැඹුරින් අවබෝධ කරගත්තට පස්සේ මනස තුළ මන ධම්ම මනෝ විඥාන කියලා තුනක් හටගන්නවා, ආය නිරුද්ධ වෙලා යනවා. ආය හටගන්නවා, ආය නිරුද්ධ වෙලා යනවා. මෙනෙහි කළාම හටගන්නවා, මෙනෙහි කරන්නේ නැති වුණාම නිරුද්ධ වෙලා යනවා. ආය මෙනෙහි කළාම හටගන්නවා, ආය මෙනෙහි කරන්නේ නැති වුණාම නිරුද්ධ වෙලා යනවා. ඒ මෙනෙහි කරන විද්‍යානුව හටගෙන නිරුද්ධ වෙවි යනවා. එතකොට මේ මන ධම්ම මනෝ විඥාන තමයි ධර්ම ස්වභාවය. ඒවා ඉපදිලා බිඳිලා යන එක තමයි වට ආවේනික ලක්ෂණ. ඉපදීම බිඳීම නිසා ඒක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මේ නෙමෙයි කියලා විදර්ශනා කරන එකෙන් තමයි කෙනෙක් සදාතනිකවම දුක ඉවර කරන්නේ. ඒක පුදුම ශිල්පයක් ඇත්තට. මේක සාමාන්‍ය මිනිහෙකුට තේරෙන්නේ නැහැ. මේක මනසේ මායාවක් කියලා සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. පින්වත්නි, මේ හැම තැනම එහෙමයි. දැන් අපි හිතමුක ඇසේ ක්‍රියාත්මක වීම දෙස බලන්න. ඇසට පුළුවන්ද පින්වත්නි, ලෝකේ ඇසට පුළුවන් සීමාව කොච්චර පටුයිද, කොච්චර කෙටිද කියලා බලන්න. ඇහැ කියන්නේ සාමාන්‍ය මිනිහෙක් ගොඩාක් ලොකු වටිනාකමක් දෙන එකක් නේද? පින්වත්නි, මේ ඇසට පුළුවන් වර්තමාන රූපය දකින්න විතරයි. අතීත රූපය හැට බලන්න පුළුවන්ද? ඊයේ දැක්කේ වමේ හැයින් බලන්න පුළුවන්ද? බෑ. හෙට දකින්න ඉන්නේවා දැන් බලන්න පුළුවන්ද? බෑ, කාටවත් බෑ. ඒ නිසා අනාගතය ගැන අහන්න එක එක දේවල් වලට යන්න එපා. ඒක බුද්ධ ශාසනයට ගැලපෙන්නේ නැහැ. සමහර පැවිද්දෝ ඉන්නවා දේවල් කරන, අනාගතය ගැන අහන්න යන්න එපා කාටවත්. ඉතින් අනාගතය ගැන කියන්න බෑ, දෙවියෙකුටවත් කියන්න බෑ. කියන්න පුළුවන් නම් අද රැට අදින ටිකට් අංක ටික කියන්න. අපිට එපා යාට අහගන්න කියන්නකෝ. ගෙදර කාට හරි අහගෙන පොඩ්ඩක් යාලටවත් ගොඩ යන්න කියලා කියන්නකෝ. මොකද ඔය ලොකු සාමාන්‍ය දේවාල කරන අයත් බොහොම දරිද්‍රතාවයෙන් ඉන්නේ. ඒගොල්ලෝ මිනිසුන්ගෙන් පඬුරු එකතු කරලානේ ජීවත් වෙන්නේ. දෙච්චර හරියක් එපා අද රැට අදින ටිකට් අංක ටික දෙවියන්ගෙන් අහගෙන ඒකට හරියන ස්විප් එක හොයාගන්න කියන්නකෝ. ඔක්කොම අංක එපා, අංක තුනක් විතර හරි කියන්නේ. තුනක් බැරි නම් දෙකක් හරි කියන්නේ. ඔය මිනිහට එකක්වත් කියන්න බෑ. ඒ කියන්නේ පින්වත්නි, බුද්ධ මේ මොහොත මේ ලෝකේ යථා ස්වභාවයක් තියෙනවා. ඒක ගලාගෙන යන රිද්මයක් ලෝකේ. ඒක ගලාගෙන යන රිද්මයක්. ඒ රිද්මය අවබෝධ කිරීමෙන් තමයි ස්වභාවික වෙන්නේ. ලංකාවේ මිනිසුන්ගේ චින්තනය නෑනේ අස්වාභාවිකයිනේ. අප්පාවුගේ කාලේ දේශනා පහක් අයම්ම කළා ස්වභාවික වීම ගැන. ස්වභාවිකත්වය, මේ ස්වභාවිකත්වයට එකතු වීමේ විශේෂ ලක්ෂණය තමයි පරාර්ථ චර්යාව. ස්වභාවික වෙන්න නම් පුළුවන් තරම් පරාර්ථ චර්යාව දියුණු කරන්න. නිවන් දකින්න ඕන නම් මේ මොහොතේ අරමුණ පිළිබඳ මානසිකාරයත්, ඒ ගත්ත අරමුණු වල ධර්ම ස්වභාවයත් විමසමින් විදර්ශනා කරන්න. ඒකෙන් නිවනටපත් වෙනවා. මේ ස්වභාවික වීම සහ විමුක්තියටපත් වීම කියන දෙක කිට්ටු කාරණා දෙකක්. ලංකාවේ මිනිස්සු හරි අස්වාභාවිකයිනේ. බලන්නකෝ, හරි කැමතිනේ නැති දෙයක් ඇති බවට මවලා පෙන්නලා පොඩි ආස්වාදයක් ලබන්න කැමතිනේ. තමන්ගේ තියෙන තත්වේ නොපෙන්වා නැති දෙයක් ඇති බවට මවා පෙන්වා ඒ නිකන් මනෝ ලෝකෙක ජීවත් වෙලා නිකන් ලෝකයක් රවට්ටලා ප්‍රෝඩාකාරී මට්ටමක් ඇතුළේ ජීවත් වෙන්න ලෝකේ කැමතිනේ. පින්වත්නි, ස්වභාවික වෙන්න. ස්වභාවික නොවිච්ච මිනිහෙකුට කවදාවත් සත්‍ය අවබෝධයට එකතු වෙන්න බෑ. ස්වභාවික නොවිච්ච හැම මිනිහෙක්ම ඉන්නේ චිත්ත පීඩාවේ. හරි හිත් වේදනාවෙන් ඉන්නේ. අස්වාභාවික වෙන්න එපා. ආකෘතික ගත වෙන්න එපා. එක එක ආකෘති වලට බැහැ ගන්න එපා. එක එක ආකෘති ටිකක් නඩත්තු කරනවනේ. ඕකට අපි කියන්නේ ඇඳ ගන්නවා කියලා. එක එකන එක එක විදියට ඇඳ ගන්නවනේ. එක එක වෙලාවට එක එක විදියට ඇඳ ගන්නවනේ. ඇඳ ගැනීම තියාගන්න එපා. පුළුවන් තරම් ස්වභාවික වෙන්න. ස්වභාවික වුණාට පස්සේ කෙලෙස් එන්නේ නැහැ. ස්වභාවිකත්වයේ ඇතුලේ ස්වභාවික මේ ස්වභාවික රිද්මයට කෙලෙස් අදාළ නැහැනේ. ඒ ස්වභාවික රිද්මය ඇතුලේ මාවද මගේ කෘත්‍යද දකින්න යනකොට තමයි මාව පිච්චෙන්න පටන් ගන්නෙ. මම ගිනි ගන්න පටන් ගන්නෙ. මං ඇවිලෙන්න පටන් ගන්න. එතකොට ඇවිලෙන්නේ නැති පිච්චෙන්නේ නැති ගිනිගන්නේ නැති මට්ටමට ඔයාලට සංසිඳෙන්න ඕන නම් පුළුවන් තරම් ස්වභාවික වෙන්න පරාර්ථ චර්යාව දියුණු කරන්න. මොන චර්යාවද? පරාර්ථ චර්යාව. ඒ පරාර්ථ චර්යාව දියුණු කරන්න අර හරිම අනාත්ම ස්වභාවයක් මමායනයක් බැහැර වෙලා යන්න පටන් ගන්නවා. ඒක ඇතුලේ සෝවාන් වෙන්න ඕන නම් මේ මොහොත ගැන සංවේදී වෙන්න, මේ මොහොතේ ධර්ම හටගෙන බිඳෙන බව සංවේදී වෙන්න. හටගෙන බිඳිලා යනවා නම් ඒක අනිත්‍ය වශයෙන් දකින්න. ඒ අනිත්‍ය වෙච්ච ලෝකයේ ආයේ කවදාවත් අත්දකින්න බැරි බව දකින්න. කවදාවත් බෑ. මේ ඇහැට ගන්න පුළුවන් මේ මොහොතේ වර්ණ සටහන විතරයි. මේ මොහොතේ චක්කු ප්‍රසාදේ මත පතිත වෙන්නේ මේ මොහොතේ වර්ණ සටහන විතරයි. ආයේ ඊයේ හටගත්ත වර්ණ සටහන් චක්කු ප්‍රසාදේ පතිත වෙන්නේ නැහැ. ඒ ඇහි කොච්චර පුංචි සීමාවක්ද ඇහැ කියන්නේ. ඒ කියන්නේ මේ මට්ටම මේ පේන මට්ටම විතරයි ඇහෙන් දකින්න පුළුවන්. දැන් මේ මෙතන වාඩි වෙනකොට තිබ්බ මට්ටම ආයේ දැන් දකින්න බෑනේ. හැබැයි ඒ සම්බන්ධ මතකයක් තියෙනවා අපිට. මතකයක් තියෙනවා. මේ පෘථග්ජනී කැම වෙලාවකම කරන දෙයක් තමයි ඒ දැක්කට පස්සේ ලෝකයේ ඒ ලෝකයේ දකින්න මට්ටමක් තියෙනවනේ. මුකුත් නැහැ නෙමෙයි. ලෝකේ මුකුත් නැහැ කියලා අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. මේ දකින්න මට්ටම තුල පෘථග්ජනී කරන දෙයක් තියෙනවා. දකින්න මට්ටම තුල ඔබේ මානසික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දකින්න මට්ටම තුල ක්‍රියාවලියක් සිද්ධ. ඒ ක්‍රියාවලියටම අපි ආසා කරනවා. ඒක මේ පෘථග්ජන මට්ටමේ ස්වභාවය. අර ආර්ය ස්වභාවයට එනකොට ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ආසාව කියන එක එන්නේ නැහැ ඇතුලේ. ආසාව කියන කින්නේ දැන් ධර්ම ස්වභාව ධර්මයට ආවට පස්සේ ඕගොල්ලෝ ගොඩාක් වටිනවා කියලා හිතනවා නේද? එන්නේ වටිනාකම. දැන් ලොකුම ප්‍රශ්නේ ඔයාලා මුණ දෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? වටිනාකම හිතට දැනෙන එකනේ. හිතට වටිනාකම දැනිච්චේ වනේ ඔය පරිස්සම් කරන්න මහන්සි වෙන්නේ. දැන් වටිනාකම දැනින්නේ නැත්තම් අපි ලෝකේ අතහැරලානේ. අපේ ඔයාලගේ ජීවිත දිහා බලන්න පින්නත්නි වටිනාකම දැනුන් නැති ඒවා ඔක්කොම අතහැරලානේ අපි තියෙන මනස. ඒවට මොනවා වුණත් අපිට වැඩක් නැහනේ. ඒවා කැඩුනත් එකයි බිඳුනත් එකයි වැටුනත් එකයි නැසුනත් එක අපිට වැඩක් නැහනේ. එතකොට ඒ අපි වටිනාකම දුන්නේ නැති ඒවා අපි බැහැර කරනවනේ. දැන් ඔයාලට ගෙදර වටිනාකමක් නැත්තම් ඒ දේවල් ගෙදරින් එළියට දානවනේ. ඒවා හොරු ගෙනිච්චත් අපිට වැඩක් නැහෙනි. එතකොට අපිට වටිනවා කියලා හැඟෙන දේවල් මත තමයි, ඒ වටිනවා කියලා දැනෙන දේවල් මත තමයි පරිස්සම් කරන්න අපි උත්සාහ කරන්නේ. ඒ කියන්නේ කෙනෙක් සත්‍ය අවබෝධයට පත් වෙනවා නම් කාරණා දෙකක් ගැන මිස මැඳහත් කරගන්න ඕනේ. එකක් තමයි සත්ත්ව මජ්ජත්තතා. මේ සත්ව භව පිළිබඳ මැඳහත් වෙන්න ඕන සිතින්. සංකාර මජ්ජත්තතා. මේ අවිඥානික දේවල් තියෙන්නේ. ඒව ගැන සිත මැඳහත් කරගන්න ඕනේ. ඔන්න ඔය මැදහත් වීම කියන එක බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට හරි වටිනා දෙයක් පින්වත්නි. ඒ මැදහත්කම නැත්තම් ඔයාලා මේ මාතෘකාවේ තියෙනවා දැවෙන ගැටෙන හැමදාම පිච්චෙනවා තමයි. ඔයාලා පිච්චෙන්නේ ගැටෙන්නේ ඔයාලා වටිනාකම දුන්නේ වට මිසක් අපි වටිනාකම දුන්නේ වට නෙමෙයිනි. කෙනකිනාගෙන් වෙනස් නැද්ද වටිනාකම? අපි ඔක්කොම වටිනාකම දෙන්නේ එකම වස්තුවකටද? නෑ නෑ, වටිනාකම තියෙනවමයි නං. ඇයි ඔයාලට වටිනාකම හිතෙනේවා මේ පැත්තේ ඉන්න අයට වටිනාකම දැනින් නැත්තේ? මේ පැත්තේ ඉන්න අය වටිනාකම දෙනේවට ඔයාලා වටිනාකම දෙන්නේ නැත්තේ ඇයි? සමහර අය ආදරය කරන දරුවෝ එහෙම දිහා බලන්න. ඒගොල්ලෝ සම්පූර්ණ වටිනාකම දීලා තියෙනවා. අපි වටිනාකම දීලා නැහැ නේකට. කවුරු තෙලි? එතකොට යා ඊට පස්සේ වටිනාකම දුන්න දේ අහිමි වෙයි කියලා ඇතුලේ බය හට ගන්නවා. ඒ වටිනාකම දුන්න දේ කාට හරි වෙන කෙනෙකුට අයිති වෙයි කියලා ඇතුළ පිච්චෙන්න ගන්නවා. ලොකුම ප්‍රශ්නේ වටිනාකම දුන්න එකනේ. ඔයාලා වටිනාකම දුන්නත් නැතත් ලෝකේ ගලාගෙන යන්නේ එකම රිද්මයකට. වටිනාකම දුන්න කියලා ඔයාලට මැදිහත් වෙලා ලෝකේ පාලනය කරන්න පුළුවන් මට්ටමක් නැහැ. ලෝකේ කිසිවෙක් පාලනය කරන්නේ නැහැ. ලෝකේ එකම රිද්මයකට ගසාගෙන යනවා. අපි ලෝකේ අවබෝධ කරගන්නවා විතරයි. අපි ලෝකේ කිසිම දෙයක් වෙනස් කරන්න මහන්සි වෙන්නේ නැහැ. අපි ලෝකේ අවබෝධ කරගන්නවා විතරයි. අවබෝධ කර ගැනීමෙන්ම ඇතුළ නිවිල යනවා. අවබෝධ කරගත්තාම පුදුමයි, ඇතුළ පුදුම විදියට නිවෙනවනි පින්වත්නි. අවබෝධ කිරීමෙන් නිවෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වදාලා අවබෝධ කරගන්න. ඒ අවබෝධ කිරීම කියන එකට අයිති ආධ්‍යාත්මික ශක්තියක් ඇතුලේ තියෙනවා. ඒ ශක්තිය අවදි කිරීම තමයි අපි පළවෙනියෙන් කරන්නේ. ඒ අවබෝධ දැන් ඔයාලට ඒ අවබෝධ කරගන්න හිතෙන්නේ නැහනේ. දැන් සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ නැහැ. ඒක ධර්මීය වටිනාකමක් උනත් ලොකුවට දැනින්නේ නැත්තේ ඒකනේ. ඇයි ඒ? ඒ අර අවබෝධ කිරීමට අයිති ආධ්‍යාත්මික ශක්තිය හීනයි ආතුල. ඒ ශක්තියට අපි කියනවා ප්‍රඥාව කියලා. මොකක්ද ඒකට කියන්නේ? ප්‍රඥාව. ඒ ප්‍රඥාව නැත්තම් ඒකට හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. දැන් අපි ලෝකේ පස්සේ දුවනවා. නමුත් ලෝකේ දැන් බලන්න සමහර ඔය සුදු ජාතික හය එහෙම ඇවිල්ලා මහාන වෙනවා. මහානලා පිළිවෙත් පුරනවා. සමන් ගා ධනවත් අය. එංගලන්තෙන් ඇවිල්ලා මේ ලංකාවේ මහාන වෙච්ච අය ඉන්නවා. නාව්‍ය නාරාණ්‍ය සේනාසනී වගේ තැන්වල එංගලන්තෙන් ඇවිල්ලා මහාන වෙච්ච අය ඉන්නවා. අපි එංගලන්තෙට කොහොමද වීසා එක හදාගන්නේ කියලා මෙහි දඟලනවා. දැන් බලන්න මේ ප්‍රඥාව නම් වූ ආධ්‍යාත්මික ශක්තියේ තියෙන විශේෂත්වය. සමහරට ඒගොල්ලෝ නිකම්ම අයනේ, මේ ඉංජිනේරු මහත්තුරු උගත් අය, විශාල ආර්ථික පිරිවැයක් තියෙන අය. දැන් අපි එංගලන්තෙට යන්න මෙහි බොරු ලියකිවිලි හදනවා, හොර ලියකිවිලි. එංගලන්තේ ඉඳලා ඇවිල්ලා මැටි කුටියකට වෙලා මැටි පාත්‍රයක් අතේ තියාගෙන මැටි පිලක සැතපිලා දෙපොට සිවුර අතුරාගෙන රැය පහන් කරලා අහෝ සුකං මෙබඳු සැපයක් නෑ කියලා එයා මුළු ජීවිත කාලෙම එංගලන්තේ ගත කරපු ජීවිතයේ සැපවත්කමට වඩා සැපයක් මෙහිදී භුක්ති විඳිනවා. ඒක සාමාන්‍ය පෘථග්ජන කෙනෙකුට තේරෙන්නේ එහෙම කියලා. යා ඒ කියන්නේ ඕ ඒ කියන්නේ ඒකට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තිය, ඒ ශක්තිය අවදි කිරීම තමයි අපි පළවෙනියෙන් කරන්නේ. ලංකාවේ මිනිසුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය බොහෝ දෙනෙක්ගේ අවදි වෙලා නැහැ. ඒකට අපි කියන්නේ ප්‍රඥාව. ඒක අවදි වෙන්න අවදි කරන්නේ කොහොමද? කොහොමද ප්‍රඥාව අවදි කරන්නේ? ඒක අවදි කරන්න පුළුවන් එක. ප්‍රඥා, ඒ කියන්නේ මේ සිත කියන එක අවදි කරන්න බෑ. අපේ සිත තියෙන්නේ. ඒක අවදි කරන්න බෑ. සමහර මිනිස්සු හිතනවා සිත අවදි කරන්න පුළුවන් කියලා. නෑ. සිත අවදි කරන්න බෑ. සිත මේ වෙනකොට හැදිලා ඉවරයි. සිත පරණ හේතුඵල වලට අනුව හැදිලා ඉවරයි. අවදි කරන්න බෑ සිත. හැබැයි අවදි කරන්න පුළුවන් අපේ ඇතුළෙම තියෙනවා අධ්‍යාත්මික ශක්තිය. ඒ මොකද්ද? ප්‍රඥාව. ඒකට කියන්නේ මොකද්ද? ප්‍රඥාව. ඒක අවදි කරන්න පුළුවන්. එතකොට යම් කෙනෙක් ප්‍රඥාව අවදි කළොත් මොකද වෙන්නේ? ඒ ප්‍රඥාව අවදි කළොත් එයාගෙම සිත අර හැදිලා ඉවරයි ඉන්නේ. දැන් ඒක එයා අවබෝධ කරගන්නවා. අවදි කරපු ප්‍රඥාවෙන්, අවදි කරපු ප්‍රඥාවෙන් එයා දැන් සිත කියන එක අවදි කරන්න බෑ. ඔයාලගේ සිත ඔච්චරමයි හැමදාම. සිත කිසිම වෙනසක් කරන්න බෑ. ඒක අවදි කරන්න බෑ. හැබැයි ඔයාලා තුල ප්‍රඥාව කියලා තියෙනවා අද්භූත අධ්‍යාත්මික ශක්තියක්. ඒක අවදි, ඒක අවදි කළාට පස්සේ පින්වත්නි මහා ලොකු දේවල් මොකක්වත් ලොකුවට ඕනේ නැහැ. දැන් ඔයාලට අද ගොඩාක් දේවල් ඕන නේද? ගොඩාක් දේවල් ඕනේ නැහැ ජීවත් වෙන්න. දැන් සාමාන්‍ය කෙනෙක් බලන්න, සාමාන්‍ය කෙනෙක් උදේටත් වළඳ කෑම ගන්න ඕන, දවල්ටත් කන්න ඕන, හතරට ටී එක බොන්නත් ඕන, උදේට බෙඩ් ටී එක බොන්නත් ඕන, ඊට පස්සේ රැට කන්නත් ඕන, ඊට පස්සේ 10ටත් මොනවාරි කෙසල් ගෙඩියක් හරි කන්න ඕන. බලන්නකෝ පින්වත්නි, භික්ෂුවකගේ ජීවිතේ කන්න නැතුව නෙමෙයි. දැන් අපි වැඩ ඉන්න තැන්වල හරියට කෑම. ඒවා හරිම නැවුම් ඒවා. ඒවට අපි දවල්ට වළඳන්නේ, උදේට වළඳන්නේ. එතකොට ඒක පින්වත්නි අර හරි පහසුයි. ඒ කියන්නේ බලේ බලහත්කාරයෙන් එහෙම පීඩාවෙන් දත්මිටි කාලා ඉන්නව නෙමෙයි. අවශ්‍යතාව වුණත් සීමා සහිතව යාට දැනින්නේ ධර්මයක් දියුණු කරනකොට. අපි දුක් විඳින්නේ පින්වත්නි, අපි දුක් විඳින්නේ අවශ්‍යතා නිසා නෙමෙයි. අවශ්‍යතා කියනේම අපි පාවිච්චි කරන්න ඕන. අවශ්‍යතාවේ දැනෙනකොට අපි ඒක පාවිච්චි කරන්න ඕන. අපි දුක් විඳින්නේ කවදාවත් අවශ්‍යතා නිසා. අපි දුක් විඳින්නේ ආසාව නිසා. ප්‍රඥාව අවදි කිරීමෙන් තමයි ආසාව ගොඩාක් තුනී වෙලා යන්නේ. ප්‍රඥාව අවදි කරනකම් වයසට ගියත් ආසාව නැසෙන්නේ. වයසට ගියත් ආසාව නැසෙන්නේ. ලෙඩ ඇඳට වැටුණත් ආසාව නැසෙන්නේ. පුදුමයි මේ ජීවිතේ. වයසට ගිහින් සමහර විට කෑම ටික ගන්න බෑ. කෑම ටික උගුරෙන් පහළට යන්නේ බටයක් ගහලා දානවා ඇතුළට. තිය කරලා. අඹරලා දානවා කෑම ඇතුළට. අපිට එනවා එහෙම දවසක් ළඟදී. අපි මේ හොඳට කාලා බීලා සනීපෙට විහිළු තාලු කරලා හිටියට අපිට එනවා ළඟදී හරියට ගොරෝසු කෑම ටිකක් ගන්න බැරි. අපි හැමෝටම එනවා. අපි හැමෝටම එනවා එහෙම දවසක්. ඇවිද ගන්න බැරි දවසක් එනවා. හරියට පඩිපෙලක් නැග ගන්න වාරු නැතිද ඒක ඒ දවස ඈතක නෙමෙයි. ඒකයි තියෙන අවාසනාව. එනවා වාඩි වුණාම හිටගන්න බැරි දවසක් අපි හැමෝටම එනවා. හිටගත්තොත් ඇවිද ගන්න බැරි දවසක් එනවා. එච්චරට අසාර, එච්චරට අසාර්ථක ජීවිත අපිට තියෙන්නේ. අර ප්‍රඥාව කියන අද්භූත ආධ්‍යාත්මික ශක්තිය අවදි කළොත් නැවත නැවත මේ දුකට එකතු වෙන්න තියෙන අවකාශය සම්පූර්ණයෙන් නැසිලා යනවා. පින්වත්නි, මේ ස්වභාවය තේරුම් ගන්න. ඔයාලගේ සිත කවදාවත් අවදි කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඔයාලගේ සිත මේ වෙනකොට හැදිලා ඉවරයි. ඒ නිසා කාගේවත් හිත වෙනස් කරන්න යන්න එපා. මම ඔයාලට හරි කරුණාවෙන් කියන්නයි, එක මිනිහෙක්ගේ හිතක් වෙනස් කරන්න යන්න එපා. කාගේවත් හිත හදන්න යන්න එපා. කොහොමද හිතක් හදන්නේ? හැදිලා ඉවර වෙච්ච හිතක් හදන්න පුළුවන්ද? පෙර දැන් බුද්ධ ශාසනයට අනුව නම් හිත පෙර හේතුඵල ධාමෙන් හැදිලා ඉවරයි දැන්. මේ වෙනකොටත් පෙර හේතුඵල ධහමට අනුව හිත හැදිලා ඉවරයි පින්නවත්නි. ආයෙ මොකක්වත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි හැදිලා ඉවර නම් ආයෙ කොහමද වෙනස් කරන්නේ? හදලා හැදිලා ඉවරයිනේ. ඒතර හැදිලා තියෙන්නේ මොකට අනුවද? පෙර සංසාරය. දැන් මොකද අපි සංසාරිකයිනේ. සමහර අය පිළිගන්නේ නැති වෙන්න පුළුවන් ආයෙ ඉපදෙනවා, ඉපදුනා සසර ඉපදිලා හිටියා කියලා. ඒක යා පිළිගන්නේ නැති වුණත් ඉපදිලා ඉඳලා තියෙනවා. දැන් යා පිළිගන්නේ නැති එක යාගේ වැඩන්නේ. නමුත් දැන් ලෝකේ වුණත් පිළිගන්නවා ආයෙ ඉපදෙනවා කියලා. ආයෙ මොකක් හෝ මේ ගමනක් සත්‍යයන්. මොකද මේ මිනිසුන්ගේ හැකියාවන් දිහා බැලුවම ඒක තේරෙනවා. මිනිසුන්ගේ හැකියාවන් දිහා බැලුවම ඒක තේරෙනවා. ඉතින් ඒක මොකක් හරි සංසාරෙන් ගෙනාවු ශක්තියක් ඒක ඇතුලේ තියෙනවා කියලා තේරෙනවා. දැන් ලෝකේ පිළිගන්නවා ඒක. ලෝකේ පිළිගන්නවා. මට මතකයි ওই බංග්ලාදේශ වල දුකෙදි හිටියා ඒ කාලේ මේ ලාබාලම මහාචාර්යවරේ කවුරුදු? අවුරුදු 9යි දුකෙද. ඒ කියන්නේ එයාගේ ගණිතඥයෙක් විදියට දැනුම ඒ විශ්වවිද්‍යාලට උගන්නන මට්ටමට. නිකන් ඉන්ටර්නෙට් එකේ හොයලා බලන්න. අවුරුදු දෙකෙන් එයා සමහර සමීකරණ විසඳන්න පටන් අරන් තියෙනවා. මේ ලංකාවේවා නෙමෙයි මේ. ඊට පස්සේ මේ ඇමරිකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක් එයාව ගෙනල්ලා ඉන්ටර්විව් කරා. ඒ ළමයා වරංගෙකින් ගිහින් ලෝකේට මේ ඇමරිකාව එයාව රංගින් පෙන්නුවා. නමුත් ඒගොල්ලෝ පුනර්භවය ගැන ඒගොල්ලෝ දන්නේ නැහැ නෙමුකුත්. ඒ ශක්තිය කොහොම දෙන්නේ කියලා එයාලට ලියා ගන්න බෑ. නමුත් දැන් ලෝකෙ පිළිගන්නවා එහෙම ශක්තියක් තියෙනවා කියලා. අපි සංසාරයට අදාළයි. එතකොට අපේ සිත සංසාරයෙන්ම හැදිච්ච එකක්. ඔයාලා හරියට පශ්චාත්තාපයට පත් වෙන්නේ, දැවෙන්නේ, තැවෙන්නේ, ගැටෙන්නේ, විශේෂයෙන් ගැටෙන්නේ. එක එකනාගේ හිත වෙනස් කරන්න ගිහින්. එක එකනා හිතන විදිය වෙනස් කරන. කිසි කෙනෙක්ගේ හිත වෙනස් කරන්න යන්න එපා. ඇයි? හිත කියන්නේ වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. හිත කියන්නේ පෙර හේතුඵල ධමෙන් හැදිච්ච එකක්. හැබැයි පින්වත්නි, අවදි කරන්න පුළුවන් ආධ්‍යාත්මික ශක්තියක් තියෙනවා. සිත අවදි කරන්න බෑ. ඒ ආධ්‍යාත්මික ශක්තියට අපි කියනවා ප්‍රඥාව කියලා. ඒ ප්‍රඥාව අවදි කරාම සිත තේරෙන්න ගන්නවා. සිතේ ඇති වෙන නැති වෙන විදිය, ඉපදිලා බිඳිලා යන විදිය, කොයි තරම් වේගයකින් අනිත්‍ය වෙලා යනවද, කොයි තරම් තමන්ගේ වසඟේ පවත්වන්න බැරි එකක්ද, සිතින් ලෝකයට වටිනාකම දෙන එක තරම් මෝඩ වැඩක් තවත් තියෙනවද කියලා නිකන් සිත තේරෙන්න ගන්නවා. සිත තේරෙන්න ගන්නවා. මේ චිත්ත ප්‍රවාහය කියන්නේ ඇති වෙලා නැති වෙලා යන එකක්, ඒකට නොඇලිය යුතු එකක්, ඒක අතහැර දැමිය යුතු එකක්, මේ සිත තුළ පැන නගින ඇතැම් නීච ක්ලේශ ධර්මයන් ගැන කලකිරිය යුතු එකක්. ඉතින් මේ විදිහට සිත කියන්නේ නිරුද්ධ වී යන නිරෝධ ධර්මයක් කියලා අර තේරෙන්න ගන්න. ඒ තේරෙන්නේ අර ප්‍රඥාව අවදි කිරීමෙන්. ඒ ප්‍රඥාව අවදි කිරීම පිණිස තියෙනවා එක ශිල්පයක්. මොකද්ද? සමාධිය වැඩි වීම. භාවනා කරනවා කියන්නේ භාවනා කරන්නේ අන් කවර දෙයකටවත් නෙමෙයි. භාවනා කරන්නේ ප්‍රඥාව නම් වූ ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන්න. එතකොට ප්‍රඥාව කියන ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන්නේ මොකටද? තමන්ගේ සිත අවබෝධ කරගන්න. ඇයි අපි සිත අවබෝධ කරන්නේ? අවබෝධ කිරීමෙන් තමයි සිත නිවෙන්නේ. මිනිස්සු හරි ආසයිනේ සිත නිවා ගන්න. සිත නිවෙන්නේ සිත අවබෝධ කිරීමෙන්. එතකොට එයාට තියෙන්නේ මේ මොහොත ගැන තේරුම් ගන්න විතරයි. එයා මේ මොහොත ගැන තේරුම් ගත්තොත් මේ මොහොතේ ඔබේ ගතේ ස්වභාවයත් සිතේ ස්වභාවයත් හරියටම ප්‍රඥාවෙන් තේරුම් ගත්තොත් එදාට දුක ඉවරයි. එතකොට ඔබට තියෙන්නේ ඔබේම ගතේ ස්වභාවයත් ඔබේම සිතේ ස්වභාවයත් අවබෝධ කරගන්න විතරයි. මේ මොහොත මේ මොහොතට පමණක් අදාළ බව දකින්න හැම වෙලාවකම. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැහැ. මේ මොහොත පෙර මොහොතට අදාළත් නැහැ. ඒකනේ මං දැන් කියාගෙන ආවේ. ඇස කියන්නේ මේ මොහොතේ රූපේ විතරක් අත්දකින්න පුළුවන් එකක්. මේ වෙලාවේ දකින්න රූපේ හැර හැට වෙන රූපයක් ස්පර්ශ කරන්න බෑ. ඊයේ දැකපු රූපය ඇහෙන් බලන්න බෑ. හෙට දකින්න ඉන්න රූප ඇහෙන් බලන්නත් බෑ. ඒ නිසා හෙටක් ගැන විශ්වාස කරගෙන එක එක තැස් ඒවා දුවන්න එපා. කේන්දර අරන් එකත් අරන් දේවාල අරන් දුවන්න එපා. වැඩන්නේ එහෙම දුවපු මිනිසුන්ටත් දුකේ නම් අඩුවක් වෙලා නැහැ. සමහර මිනිසු කේන්දරය අරගෙන නැකත් අරගෙන දේවාල ගානි පළතුරු වට්ටි අරගෙන දුවනවා. දුවපු එක මිනිහෙකුට යහපතක් වෙලා තියෙනවා නම් කියන්නේ? සෞභාග්‍ය උදා වෙලා තියෙනවා නම් කියන්නේ? උදා වෙන්නේ නැහැ. ඇයි අපි මේ වාසය කරන්නේ හෙටක් නැති ලෝකයක? ඔබේ ගත සහ සිත පෙර හේතුඵල ධාමෙන් හැදිලා තිනෝක නිරුද්ධ වෙලා කඩාගෙන වැටෙන්න පුළුවන් අද රැට. හෙට උදේට ආයේ හුස්ම වැඩ කරයි කියලා හිතන්න බෑ. එච්චර අවිනිශ්චිත අසාර වසඟේ පවත්වන්න බැරි අසාර්ථක ජීවිත අපිට තියෙන. හැබැයි අර ප්‍රඥාව නම් වූ ආධ්‍යාත්මික ශක්තිය අවදි කළොත් පින්වත් නීදාට දුක නැහැ. එදාට පශ්චත්තාපේ නැහැ. සාමාන්‍ය මේක අවබෝධ අර ප්‍රඥාව නැති වුණාට පස්සේ එයා හැම තැනකම දැවටෙනවා. හැම තැනකම එයා තැවරෙනවා. දැන් ඇහිං රූප දකිනකොට අපේ ඇතුලේ සිද්ධ වෙන සිද්ධි දහාමයක් තියෙනවා. ඇසට රූප පේන්නේ මොකක් නිසාද? ඇසට රූප පේන්නේ ඇයි? ඇසක් තියෙන නිසාමද? මේ ඇස තියෙන නිසාමද රූප පේන්නේ? නෑ, ඇසට විතර රූප පේන්නේ. මේ ඇහැට විතරක් රූප දකින්න බෑ. මේ ඇස ඉදිරියට මේකට වර්ණ සටහන පතිත වෙන්න ඕන. චක්කු ප්‍රසාදේ වර්ණ සටහන පතිත වෙන්න ඕන. ඒ පතිත වෙනකොට ඇස පැත්තෙන් සිත උපදින්න ඕන. මම මේ තේරෙන්න සරල කරලා කියන්නේ. ඇස පැත්තේ මොකක්ද උපදින්න ඕන? සිතක් උපදින්න ඕන. සිත භවාංග මට්ටමේ පවතිනකොට රූප පේන්නේ. මානසිකාරයක ඇස පැත්තෙන් මානසිකාරය කරන්න බැරි වෙච්ච වෙලාවට ඇහැ අරගෙන තිබ්බත් රූප පේන්නේ. කන හොඳට තිබ්බත් සද්ද ඇහෙන්නේ. නිදාගෙන ඉන්න මිනිසුන්ට සද්ද නැහෙනේ. නිදාගෙන ඉන්න මිනිසුන්ට ගඳ සුවඳ දැනෙන්නේ නැහෙනේ. නිදාගෙන ඉන්න වෙලාවට ඉතින් නිදාගෙන ඉන්න වෙලාවට අත්දැකීම් නැහෙනේ. හැබැයි මැරෙන්නෙත් නැහෙනේ නිදාගෙන හිටියා කියලා. ඇයි මැරෙන්නේ නැත්තේ? ඇයි මේ ගතේ සහ සිතේ පෙර හේතුඵල ධමින් පැවැත්ම පිණිස උපදෝපු ශක්තිය ක්‍රියාත්මක කරනවා. ඒ ශක්තියට අපි මොකද්ද කියන්නේ? කර්ම ශක්තියකට කියන්නේ. මේ පැවැත්ම තහවුරු කරන්නේ පෙර සංසාරයෙන් ගොඩනඟපු කර්ම ශක්තිය. නිදාගෙන ඉන්නකොට උනත් මැරෙන්නේ නෑනේ. නිදාගත්තාම මැරෙන්න ගොඩාක් හේතු යෙදෙනවා. හොඳට සමීපව නිදාගෙන ඉන්න මිනිහෙක් නිරීක්ෂණය කරන්නකෝ. උදේට නැගිටලා ඇඳ දිහා බලන්නකෝ, යා කොච්චර දඟලලද කියලා. පිළිවෙලට එළපුව ඇඳ ඇතිරිලි වලට මොකද්ද වෙලා තියෙන්නේ කියලා උදේ බලන්නකෝ. එයා කොච්චර දඟලලා තියෙනවද නින්දෙදි කියලා. නමුත් මේ ජීවිතය අතහැරින්නේ බලන්නකෝ, සමහරලාවට අධික දාඩිය දානවා ඇඟට. සමහරලාවට දාඩිය වැක්කිරිලා හැරින්නේ. ඒ වෙලාවේ දාඩිය දැම්මේ නැත්නම් ස්ථීරව යා මැරෙන්න පුළුවන්. එයා උවමනාවෙන් කරපු පාලනයක්ද ඒක? උවමනාවෙන් එයා මහන්සි වෙලා දාඩිය උත්පාදනය කළාද? නැහැ. එයා දන්නෙත් නෑ මේ මොකද්ද ශක්තිය? කර්ම ශක්තිය. ඒ නිසා ඔයාලා මේ මහන්ති වුණා කියලා මේක වැඩියෙන් පවත්වන්නත් බෑ. ඔයාලා ඇඬුවා කියලා මේක අඩුවෙන් පවතින්නෙත් නෑ. මේ තත්ත්වයේ තේරුම් ගන්න, හැම මොහොතකම අනිත්‍ය වී යන්නේ ඔබේ කර්ම ශක්තිය. හැම මොහොතකම ඔබ අවදි කළ යුත්තේ ප්‍රඥා ශක්තිය. අවදි කරමින් මරණයට පෙර ඔබ ඔබේ ස්වභාවය අවබෝධ කරගෙන නැවත මෙබඳු දුකකට ආයේ කවදාවත් නොවැටෙන මට්ටමට, අඩුම යටත් පිරිසින් සෝතාපන්න ඵලයටවත් අපි පත් වෙන්න බලන්න ඕන. ඒකෙන් තමයි ආයේ නැවත නැවත දුකට වැටෙන, නැවත නැවත නිරයට, තිරිසන් ලෝකෙට, ප්‍රේත ලෝකෙට. මේ විදිහට මේ සංසාරය කියන්නේ ඒකත්වයකින් යන ස්වභාවයක් නෙමෙයි, විවිධත්වයක් තියෙන්නේ. ඒ විවිධත්වයකින් යුක්ත රිද්මය අවබෝධ කරගෙන නැවත දුකට නොවැටෙන ආකාරයටම අධ්‍යාත්මික සංසිඳීමක් ඔය පින්න තුනලා හදාගන්න මහන්සි වෙන්න ඕන. ඒ අධ්‍යාත්මික සංසිඳීම ඔයාලා තුල මතුවෙන්නේ නැති, අර ප්‍රඥාව අවදි වෙලා නැති නිසා. පින්නොත් කොහොම හරි ඒක අවදි කරගන්න භාවනා කරන්න. හැමදාම විනාඩි 15ක් විතර භාවනා කරන්න. ඒ භාවනා කරන්න කරන්න තමයි ආධ්‍යාත්මික ශක්තිය අවදි වෙන්නේ. ලංකාවේ බොහෝ දෙනෙකුට ඒ ශක්තිය අවදි වෙන්නේ නැහැ. ඇයි? ලංකාවේ මිනිස්සු භාවනාව හැර අනිත් ඔක්කොම බුද්ධ ශාසනයේ නාමයෙන් කරනවා. මේ ශාලාවට ආපු අය වුණත් ඔයාලා ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහන්න, ඔගොල්ලෝ එහෙම දිනපතා භාවනාවක් කරනවද කියලා. දැන් අපි වස් කාලේ ආවා, ඔන්න දැන් වස්සාන ඍතු ආවා. අපි හැමදාමත් අලුයම් කාලේ, හැමදාමත් අලුයම් කාලේ භාග්‍යවතුන් වහන්සේට එලකිරි පූජා කරලා අපි ධම්මචක්කපවත්තන සූත්‍රයේ සජ්ජායනා කරලා හැමදාමත් උදේට භාවනා කරනවා. මම මේ භාවනා කරනවා කියලා කියන්නේ නෙමෙයි මේක. දැන් අපි බලන කොච්චර දේශනත් එක්කද නිතර ඉන්නේ කියලා. නමුත් ඒක උදේ පහමාරට අපේ කෘත්‍යයක්. ඒක මං කිව්වේ මේ මම භාවනා කරනවා කියලා හඟවන්න නෙමෙයි, මේ ප්‍රඥානාලිකාවෙන් ඔයාලත් කරන්න කියලා කියන්නයි මට උමනාව තිබ්බේ. මේ වස්සාන ඍතුවේ පුළුවන් තරම් මේ තුම්මා සිවර වෙනකොට සෝතාපන්න වීමට ජවයක් ගන්න. උදේට විනාඩි 15ක් 20ක් වෙන් කරගන්න. උදේම බුදුරජාණන් වහන්සේට උණුපැන් වීදුරුවක්, සිසිල් පැන් වීදුරුවක් පූජා කරලා පරියංකෙන් වාඩි වෙන්න. වාඩි වෙලා සිතින් අදිෂ්ඨාන කරගන්න, උතුම් සෝතාපන්න ඵලයේ පිණිස මගේ ප්‍රඥාව අවදි වේවා කියලා පූර්ව සිතක් උපදවා ගන්න. ඒ සිතක් උපදවාගෙන මේ මොහොතේ සිත දෙස බලාගෙන ඉන්න. එතකොට නොයෙක් සිතුවිලි එන බව ඔයාලට දැනේවි. ඒ සිතුවිලි ඇවිත් ඒ වෙලාවෙම සිතුවිලි නැති වෙලා යන විදිය බලන්න. ඒ ඇති වෙලා නැති වෙලා යන සිතුවිලි වල වේගය අඩුවේවි යන බව විනාඩි 10ක් විතර යනකොට දැනි. අඩු වුණත් සිතට සිතුවිලි ගලන එකේ නැවැත්මක් නැහැ. වතුර පයිප්පයක් ඇරියා වගේ සිතුවිලි නොනවත්වාම ගලන බව පෙනේ. ඒ ගලන සිතුවිලි අනිත්‍ය වෙනකොට, ඒවා නැති වෙලා යනකොට ආය අලුතෙන් සිත හිස් බවකට පත් නොවි නැවත නැවත සිතුවිලි එන බව පෙනේ. ඒ ඇතිවෙන නැතිවෙන සිතුවිලි අනිත්‍ය වශයෙන් බලන්න. ඒ සිතුවිලි ඇතුලේ මාව නැති බව දකින්න, මට පාලනය කරන්න බැරි බව දකින්න. පාලනය කරන්න බැරි නිසා මේ සිතද සිතුවිලිද අනාත්ම වශයෙන් දකින්න. දැකලා උදේ වැඩ පටන් ගන්න. තුන් මාසයේ මේ වස්සාන ඍතු අවසාන වෙනකොට සෝතාපන්න ඵලයට හෝ සෝතාපන්න මාර්ගය තුල ස්ථාවර වෙලා ඉඳි. ස්ථාවර වෙලා ඉඳි. නමුත් අවාසනාවකට ලංකාවේ මිනිසුන්ට මොකුත් නැහැ. ලංකාවේ මිනිසුන්ට තියෙන මාස දෙකකට පාරක් නිකන් දානි ටිකක් පූජා කරන වගේ පුංචිම පුංචි වැඩ පිළිවෙලා. මේ තත්ත්වය තේරුම් ගන්න. ලෝකයත් ඔක්ක ඔබ එකතු වෙන්නේ එක්ක ඇහැ හරහා, එක්ක කන හරහා, එක්ක නාසය හරහා, එක්ක දිව හරහා, එක්ක කය හරහා, එක්ක මනස හරහා එකතු වෙනවා. ඒකතු වෙන හැම වෙලාවකම ඒ ක්‍රියාවලියටම අපි ආසා කරනවා. දැන් බලන්නකෝ, ඇහෙන් රූප පේනකොට අපි ඇහැටත් ආසයි, එළි රූප වලටත් ආසයි, ඒ රූප ස්පර්ශ කරන අපේ හිතටත් අපි ආසයි, නැවත නැවත රූප බලන්නත් ආසයි, නැවත නැවත රූප බලන එකමටත් අපි ආසයි, ආයායි රූප බලන්න අපේ හිතේ ආසාවක් තියෙනවා. ඒ රූප දකින්නකොට යම් උපදිනවා නම් ආස්වාදයක්, ඒ ආස්වාදයටත් අපි ආසයි. සමහර රූප දැක්කම හරි සනීප සුඛ ආස්වාදයක් ඔබ ආසයි, ලස්සන රූප දැක්කම. ඒ රූප අඳුන ගන්නත් අපි ආසයි, අලුත් අලුත් රූප අඳුන ගන්න ආසයි. ඒ රූප දැක්කම සිතුවිලි ගලනකොට ඒ සිතුවිලි වලටත් ආසයි අපි. අපේම සිතේ රාගයට අපේම සිතින් අපි ආසා කරනවා. ඒකනේ රාගේ උපද්දව ගන්න අලුතින් අලුතින් රූප බලන් ඉතින්. ඒ රාගයට ආසාවට, රාගේ උපද්දවපු රූපයත් තන් ඒව ආයේ බලන්න හිතෙන්නේ රාගයට තියෙන ආසාවට. රාගය කියන්නේ රූපේ තිබ්බ එකක් නෙවෙයි, ඔයාලගේ හිතේ ඇති වෙච්ච එකක්. ඔයාලා ඔයාලගේම සිතේට තියෙන ආසාවට. රාගය කියන එක රූපේ තියෙන එකක් නෙමෙයිනේ, ඒක සිතේ ඇති වෙච්ච එකක්. ඒ සිතේ රාගය තියෙනකොට ඒ රාගේ උපද්දවන රූප වලට එකතු වෙවි, එකතු වෙවි නැවත රාගේ උපද්දවන්නේ අපි රාගයට ආසා නිසා, රූපයට ආසා නිසා නෙමෙයි. ඒ රාගයට ආසා කර, රාගයත් සිතේ ස්වභාවයක්, ආසා කරන්නේ සිතින්. එහෙනම් අපි අපේම සිතින් අපේ සිතටයි ආසා කරන්නේ, වෙන දෙයකට නෙමෙයි කියන තේරුම් ගන්න පුළුවන්. අපේ හිතේ රාගයක් ඉපදුනාම යම් රූපයක් දැක්කාම අපිට ওই රූපින් වැඩක් නැහැ. අපිට වැඩක් තියෙන අපේ හිතේ රාගේ. අපි ආසා කරන්නේ අපේ සිතේ සරාගී බවට. ඒ සරාගී බවට ආසා කරන නිසා අපි කැමති සරාගී බව උත්පාදනය කරගන්න අපේ ඇතුලේ. සරාගී බව උපදව ගන්න අපි ආසා කරනවා. ඒ සරාගී බව උපදව ගන්න අපි ආසා නිසා ඒ සරාගී බව ඉපදුණු යම් රූපයක් වේද, ඒ රූපේ නැවත නැවත උරගාන්න අපි කැමැත්තක් හදා ගන්නවා. එතකොට රාගයත් සිතේ ස්වභාවයක්, ආසා කරන්නේ සිතින්මයි. සිතින්නේ ආසා කරන්නේ. ඒ රාගයේ සිතේ ස්වභාවයක් නම් ආසා කරන්නේ සිතින් නම් අපි ආසා කළේ අපේම සිතට, ලෝකයට නෙමෙයි. අපේ සිත ආසා කරපු නිසා අපි ලෝකේ හඹාගෙන ගියා විතරයි, ලෝකේ හොයාගෙන ගියා විතරයි. මේ විදියට නැවත නැවත ලෝකයට එකතු වෙනකොට ඒ එකතු වෙන එක ඇතුලේ තමයි පින්වත්නි අපේ සම්පූර්ණ සැහැල්ලුව නැති වෙලා ගිහින් තියෙන්නේ. අපිට සැහැල්ලුවක් නැහෙනි. ඉතින් මේ විදියට බලලා බලලා දැන් කියන්නේ ඇසටත් තණ්හා කරනවා, රූපයටත් තණ්හා කරනවා, ඒ රූපය දකින්න සිතටත් තණ්හා කරනවා, සිතේ උපදින සිතුවිලි වලටත් තණ්හා කරනවා, ඊට පස්සේ ඒ රූප දැක්කාම ඇති වෙන වින්දනයටත් තණ්හා කරනවා, ඒ රූප නැවත නැවත විතර්ක කරන්නත් තණ්හා කරනවා, ඒ රූප විචාරලා බලන්නත් තණ්හා කරනවා, තණ්හාවටත් තණ්හා කරනවා. අපි මේ පෘථග්ජනෙක් ප්‍රඥාව අවදි වෙලා නැත්තම් ඒ තණ්හාව නිසා මොකද වෙලා තියෙන්නේ? තණ්හාව නිසා අපිට ලොකු අමාරුවක වැටිලා තියෙනවා. මොකක්ද ඒ අමාරුව? තණ්හාව නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා අලුත් අලුත් ලෝකයක් හඹාගෙන යන්න. බුද්ධ ශාසනයකට කියනවා තණ්හා පච්චයා පරියේෂණං. ලෝකේ අලුතෙන් අලුතෙන් හොයන්නේ තණ්හාව නිසා. හොයනකොට හොයනේවා අපිට ලැබෙනවා, හොයනකොට හම්බ වෙනවා. හම්බ වුණාම හම්බ වෙන එකට අපි කියන්නේ ලාභෝ කියලා. පරියේෂණම් පටිච්ච ලාභෝ. ලැබුණාම අපි මොකද කරන්නේ? ලාභම් පටිච්ච විනිශ්චයෝ. ලැබුණාම මොකද කරන්නේ? හොයපු එකමද හම්බ වෙලා තියෙන්නේ කියලා විනිශ්චය කරනවා. හොය මම හොයාපු එකමද මේ හම්බ වුණේ කියලා සිතින් විනිශ්චය කරනවා. හොයපු එකත් මතකයි, හම්බ වුණ එකත් මතකයි, මේ දෙක අතර සම්බන්ධය විනිශ්චය කරනවා. ඔන්න ඒ විනිශ්චය කිරීමට අපි කියනවා මොකද්ද? භවය කියලා. භවය කියන්නේ ඔන්න ඕකට. තමන්ට හොයපු දේ ලැබුණාම ලැබිච්ච දේ හිතින් විනිශ්චය කරනවා. රහතන් වහන්සේට විනිශ්චයක් නැහැ. අවිද්‍යාසහගත සොයාගෙන යෑමක් නැහැ. ඇයි සොයාගෙන යෑමක් නැත්තේ? තණ්හාව නැහැ. ලෝකේ යමක් හොයාගෙන යන්නේද තණ්හාවට. තණ්හා පච්චය පරියේෂණම්, පරියේෂණම් පටිච්ච ලාභෝ, ලාභම් පටිච්ච විනිශ්චයෝ. ලැබුණාම විනිශ්චය කරනවා. විනිශ්චය කරනකොට ඔයාලට දැනුණොත් මං හොයාපු එකමයි මේ හම්බ වෙලා තියෙන්නේ කියලා. එතන මතුවෙනවා විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ. චන්දරාගය උපදිනවා. චන්දරාගයෙන් සිත මුදවාගෙන වාසය කිරීමට තමයි බුද්ධ ශාසනය කියන්නේ නිස්සරණය කියලා. බුදුරජාණන් වහන්සේ අපට වචන තුනක් වදාලා. ඇත්තටම සත්තට්ඨාන වගේ සූත්‍රවල වචන හතක් වදාලා. බුදුරජාණන් වහන්සේ වදාලා කොහොමද? මහණෙනි මේ සිත ගැන දැනගන්න. එක. මේ සිත හැදිලා තියෙන විදිය දැනගන්න පෙර හේතුඵල ධමකයක හැදිලා ඉවරයි කියලා. දෙක. මේ සිත නිරුද්ධ වෙන ස්වභාවයක් කියලා දැනගන්න. තුන. මේ සිත නිරුද්ධ වෙලා යනවා නම් ඒක අනිත්‍ය වශයෙන් බලන හුරුව තියාගන්න. හතර. මේ සිතට එකතු වෙනකොට උපදින ආස්වාදය ගැන දැනගන්න. ඒ කියන්නේ ආස්වාදයක් තියෙනවා. නැවත නැවත සිතට එකතු වෙනකොට ඒකෙන් ආස්වාදයක් පින්වත්නි තියෙනවා. කාටවත් කියන්න බෑ ලෝකේ ආස්වාදයක් නැහැ කියලා. ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය ගැන දැනගන්න කිව්වා. මහණෙනි ආදීනවත් දැනගන්න. ආස්වාදය ගැන අපු ලෝකේම අනිත්‍ය වෙලා යනවා. ආස්වාදය ගැන අපු සිත අනිත්‍ය වෙලා යනවා. මේ මොහොතට ඔයාලගේ ආස්වාදයේ අදට ගැලපුණාට හෙටට ගැලපෙන්නේ නැහැ. ඒකනි පොඩි කාලේ හොයපු රූප අපිට දැන් හොයන්න හිතෙන්නේ නැති. දැන් පොඩි කාලේ අපි හොයාගෙන ගියපු රූප නව යෞවන් වියට එනකොට අපි ඒව හොයන්නේ. පොඩි කාලේ සෙල්ලම් ගෙවල් වල කෝම් පිට්ටු හැදුවට අවුරුදු 15ක් විතර වෙනකොට කෝම් පිට්ටු හදන්නේ නැහැ. එයා දන්නවා සෙල්ලම් ගෙවල් වල උයනේව කන්න බෑ කියලා. ඊට පස්සේ එයා ඒ පොඩි කාලේ එයා ඒ ආස්වාදයට එකතු වුණාට ටිකක් මැදි විය ඊට පස්සේ නව යෞවන් වියට එනකොට එයා ආස්වාදේ හොයන්නේ වෙන වෙන විදියට. ආස්වාදේ හොයාගෙන යන්නේ වෙන විදියකට. ඊට පස්සේ ඔය විදියට ආස්වාදේ ඒ වෙලාවට ගැලපුණාට පින්වත්නි ආස්වාදේ මත අපිට පදිංචි වෙලා ඉන්න බෑ. මේ මොහොතේ යමකින් ආස්වාදේ උපදිනවාද ඒක අනිත්‍ය වෙලා යනවා. ඒක ලබන මාසේ බලාපොරොත්තු වෙන්න එපා. ඒක ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙන්න එපා. අනිත්‍ය වී යන බව විතරක් සිතින් අවබෝධ කරගන්න. තමන්ගේ වසඟේ පවත්වන්න බැරි බව විතරක් සිතින් අවබෝධ කරන. අවබෝධ කරගෙන මේ මොහොතට එකතු වෙන්න. එච්චරයි. මේ මොහොතේ මානසිකාර හැකියාව තියාගන්න. මේ මානසිකාර හැකියාව තියාගන්න මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නෑමයි කියලා. එතකොට පින්වත්නි ඇලෙන්න මොන විදියට ලෝකේ හම්බුණත්, ගැටෙන්න මොන විදියට ලෝකේ හම්බුණත්, පැටලෙන්න මොන විදියට ලෝකේ හම්බුණත් ඔයාලා පැටලෙන්නේ නැහැ හිතින්. ඔයාලා කවදාවත් පැටලෙන්නේ නැහැ හිතින්. ඇලෙන්න ගැටෙන්න පැටලෙන්න ලෝකේ හම්බුණාට සිතින් පැටලෙන්නේ නැහැ. ගැට ගැහින්නේ නැහැ. ඇයි යෝනිසෝ මනසිකාරයේ තියෙනවා. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැති මොකක් පදනම් කරගෙනද? අනිත්‍ය වී යන නිසා. මේ මොහොත ඊළඟ මොහොතට අදාළ නැති අනිත්‍ය වේ යන නිසා. ඒ අනිත්‍යතාවයේද තව සිතකින් දකින්න. ඒකට කියන්නේ ප්‍රඥාවේ හැකියාව කියලා. යම් මිනිහෙකුට තරුණ බාල මහලු බෙදීමක් නැහැ. මේ මොහොත තුල මානසිකාර හැකියාවයි ප්‍රඥාවේ හැකියාවයි දෙක තිබ්බොත් එයාට මේ මොහොතේ සසර හැදින්නේ නැහැ. මේ මොහොතේ නැවත නැවත සසර නිර්මාණයට බීමට අදාළ ශක්තිය දුක නිර්මාණය වීමට අදාළ ශක්තිය ගොඩ නැගින්නේ. එයාගේ කර්මී මේ මොහොතේ නිරුද්ධ වී යනවා. ලොකු දෙයක් බෞද්ධයෙකුට කරන්න නැහැ. ලොකු දෙයක් කරන්න නැහැ. හැබැයි අපිට එක දෙයක් තියෙනවා, ප්‍රඥාව අවදි කරගන්න සිද්ධ වෙලා තියෙනවා. ලෝකේ සමහර මිනිස්සු සිත අවදි කරන්න ආදිනවා. කොහෙද සිත අවදි කරන්නේ? ඒක හේතුඵල ධමෙන් හැදිලා ඉවරයි. ප්‍රඥාව අවදි කරන්න නම් ඔයාලට එකම එක දෙයයි තියෙන්නේ, අනිවාර්යෙන් විනාඩි 15ක් විතර භාවනා කරන්න. භාවනා නොකරන එකම එක මිනිසෙකුටවත් සෝවාන් වෙන්න බෑ. ඇයි? ප්‍රඥාව අවදි නැහැනේ. ඒ ප්‍රඥාව අවදි කරපු ප්‍රඥාවකින් තමයි අර මානසිකාර කුසලතාවයේද අනිත්‍ය වශයෙන් දකිමින් විදර්ශනාමේ ඒක දැන් ඒක බලන්න බැරි ඒකනේ. දැන් අනිත්‍යයි කියලා කියනකොට ඔයාලා ඒකට සාධුකාර දීලා බණ අහගෙන ඉන්නවා. නමුත් එදිනෙදා ජීවන චර්යාවේදී ඒක භාවිතා කරන්න බෑනේ ඔයාලට. ලෝකයට අහුවෙලා ලෝකයට ගැට ගැහිලා ලෝකයේත් එක පැටලිලා තමයි ලෝකෙ හොඳටම අමාරුවෙත් වටුනට පස්සේ තමයි අනේ අපරාධ ධර්මයක් තිබ්බනම් කොච්චර හොඳයිද කියලා පස්සෙනේ හිතෙන්නේ. ඇයි? අවදි වෙලා නැහැ ප්‍රඥාව. බණ ඇහුවා කියලා මේක අවදි වෙන්නේ නැහැ. ඒක අවදි කරගන්න පින්වත්නි. ඒ බඳු ප්‍රඥාවේ අවදි කිරීමක් පිණිස ඔය පින්නතුන්ලාට මේ දේශනා උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවේ දායකත්වයේ බත්තර මුල්ල බටපොත පදිංචි ශ්‍රියාණී අමරතුංග මහත්මිය ප්‍රධාන දූදරුවන් විසින් දායකත්වයේ දරලා තිබෙනවා. තමන්ගේ සිත පිළිබඳ වඩාත් සංවේදී වෙන ශ්‍රාවකත්වයක් පිණිස, තමන්ගේ අතුලාන්තයේ සුවපත් කර ගැනීම පිණිස ඔය පින්නතුන්ලාට මේ දේශනා උපකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ශ්‍රේණි අමරතුංග මහත්මිය සහ දූදරුවන් ඇතුළු පින්නතුන්ලාගේ නමින් මියගිය සියලු ඥාතීන්ටද අපි අනුමෝදනා කරනවා. මීට වසර දෙකකට පෙර පරලෝ සැපත්තුණු එන් ගුණරත්න පෙරේරා පියතුමන්ගේද දෙවර්ස පූර්ණ ගුණානුස්මරණ ධර්මදානමය පින්කම හැටියටයි මේ පින්කම සිද්ධ කරන්නේ. එන් ගුණරත්න පෙරේරා පියතුමන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා, සංසාර දුක්ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දෙපාර්සවගත පරලෝ සැපත් දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, ඥාති හිත මිත්‍රාදී නැතුළු හැම දෙනාටම අපි අනුමෝදනා කරනවා. මේ ධර්ම සභාවට රැස්ුණා වූ සියලු පින්නතුන්ගේ නමින් මියගිය ඥාතීන්ගේද භවගාමී ජීවිත සුවපත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ දැරූ ශ්‍රියාණී අමරතුංග මහත්මිය ප්‍රදාන පිනතුන් සියලු දෙනාටම සුවසේම මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට, ප්‍රඥාව වඩාගෙන විදර්ශනා ඥාන උපදවාගෙන ත්‍රි හේතුක කුසල් බලවත් කරගෙන මේ බුදු සසුනේදීම උතුම් සෝතාපන්න ඵලයට පත්වීමට මේ කුසල් හේතුපකාර වේවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්මරාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ කුසල් නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණ.
දේශක්ඛයෝ